ගරු හර්ෂද සිල්වමැතිතුමා,
ප්‍රමිතිය නියෝජ සභාපතිතුමනි, ගරු වාසුදේව නානයක්කාර, අපේ මැතිතුමා බොහෝ වෙලාවක් චෝදනා ඉදිරිපත් කරා. නවත්තපු තැනින් පටන් ගත්තොත් එහෙම එතුමා කිව්වේ මේ නෝරච්චෝලයෙන් තමයි නැවැත්වේ, ඔන්න නොරච්චෝලයම පටන් ගණ්ඩත් පුළුවන්. නොරච්චෝලය පිළිබඳව පැමිණිලි මංහිතන්නේ එකන්නෙමේ බරගානක් ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් උනේදේ ගැන අපි නම් සන්තෝෂ වෙන්න බෑ අවුරුදු ගානක් තිස්සේ. නමුත් මං ඒ පිළිබඳව මෙතන කතා කරන්න දැම් බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ ගෙනල්ලා තියෙන යෝජනාව කාලීනයි. ඔවුන්ගේ ඒ අල්ලස්සෝ දූෂණ කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළුවේ ඒ කට්ටියගේ සහ ඒ පඩි වැඩි කිරීම සිද්ධ කළ යුතුයි. ඒ සඳහා මන්ත්‍රීවරුගේ කිසි විරුද්ධත්වයක් නැති බව අපිට පෙනී යනවා. මේ මම හිතන්නේ අපේ රට දුප්පත් රටක් හැටියට තාම තියෙන්නේ අපේ රට දූෂිත රටක් නිසා. We are poor because we are corrupt. ඒක තමයි ඇත්ත. මේ දූෂණය හැම තැනම. මම එකක් කියන්න කැමති. මම මේ මූණ දෙන ප්‍රශ්නයක් මේ දැන් කුණු ප්‍රශ්නයක් ගැන කතා කරන. අනිත් එක ගරු සභාපතිතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, පක්ෂභේදයක් පටලෝ ගන්න නරකයි මේ දූෂණය ගැන කතා කරනකොට. හොරු හැම පාටින්ම ඉන්න. හැම පාටම රේන්බෝ කලර්ස් එකේ හොරු ඉන්නවා. ඉතින් ඒ නිසා ඒක තමයි ගරු ලොහන් රත්නත් මන්ත්‍රීතුමා, ඒක තමයි මම මේ කතා කරන්නේ. ඒකයි මම කියන්නේ පක්ෂභේදයකින් තොරව මේ අපි හොරු අල්ලන්න. මම කියන්නේ මේ දැන් වෙන කතාව. දැන් බලන්න මේ දවස්වල කුණු කුණු ප්‍රශ්න ගැන ගොඩක් විවේචන එල්ල වෙනවා. කුණු ගෙනියන්න, කුණු දාන්න තැන්න. මම නියෝජනය කරන්නේ මේ පාර්ලිමේන්තුව පිහිටලා තියෙන කෝට්ටේ නගරේ. ඒක තමයි මම නියෝජනය කරන චන්ද කොට්ටාසය. දැන් මේ කෝට්ටේ පැත්තේ කුණු ප්‍රශ්න ගැන කතා කරනකොට මට දැනගන්න ලැබිච්ච දේ තමයි 2015 විගණකාධිපතිවරයාගේ වාර්තාව. ගරු නියෝජ කතානායක දුන්නේ මම කැමති මේක සභාගත කරන්න. මේ වාර්තාවේ තියෙනවා මේ කම්පැක්ටර් යන්ත්‍ර. දැන් මේ කුණු ගෙනියන්නේ කම්පැක්ටර් යන්ත්‍රවලින්. මේ කම්පැක්ටර් කියන්නේ අපි කියන කුණු ලොරි කියලා. අනේ එව්වා. දැන් මේ කුණු ලොරි ගන්න 2014 දෙසැම්බර් මාසයේ 20 වෙනිදා දැන්වීමක් පළ කරලා තියෙනවා පත්තරවල. 52920ක් වියදම් කළා. මෙන්න මෙහෙමයි කියන්නේ. පිළිගත් සැපයුම්කරුවන්ගෙන් හෝ නියෝජිත සමාගම් මගින් බ්‍රෑන්්නිව් වාහන ඇලයිරක් යන්ත්‍ර මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවනු ලැබේ. නමුත් විගණකාධිපතිවරයා මෙතන කියනවා කම්පැක්ටර් රථ මිලදී ගැනීම යන්න කොහෙවත් සඳහන් කළ නෑ. ඒ කියන්නේ කම්පැක්ටර් තමයි ගන්න මේ ගන්නයි ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මේ. හැබැයි තියෙන්නේ වාහන හා යන්ත්‍ර උපකරණ ගන්න කියලා. අරගෙන ආයතනයකින් රුපියල් මිලියන 63කට 2015 අප්‍රේල් 1 වෙනිදා අරගෙන තියෙනවා. දැන් මම මේ කියන්න හදන්නේ ඡන්දයේ ජනාධිපතිවරයා මාරු වුණා. මේ සියලු දේ සිද්ධ වුණා. ගරු රත්නත්තේ මන්ත්‍රීතුමා කිව්වා වගේ ආණ්ඩුවත් මාරු වුණා. මේ ආණ්ඩුව මාරු වෙන කලින් සහ ආණ්ඩුව මාරු වුණයින් පස්සේ ඒකයි මම මේ කතාව ගත්තේ. මොකද වුණේ? සැපයම්කරුවන් 3 දෙනෙකු විසින් මිල ගණන් ඉදිරිපත් කරලා තිබුණා. අශෝක් ලේලන්, ඉසුසු, හීනෝ කියන කම්පැක්ටර් යෝජනා වෙලා තිබුණා. නමුත් මේ වාහන ලංකාවට ගෙනේන දේශීය නියෝජනය නියෝජිතයෝ වෙන්නේ ලංකා අශෝක් ලේලන්, ටෝට ලංකා සහ සතොස මෝටර්ස් කියන ආයතන. නමුත් මොවුන්ගේ මේ ගැන කිසි විදිහකට මිල ගණන් කැඳවල නෑ. මොකද ඔවුන් දන්නේ මේ කම්පැක්ටර් වලට කියලා මේ මිල ගණන් කැඳවලා තියෙන. අන්තිමන මොකද කරේ තර්ඩ් පාටි හැකින් මේ කොම්පෙක්ටර් යන්ත්‍ර ගත්තා. කීයටද ගත්තේ? එකක් අරන් තියෙන්නේ මිලියන් 10 මාර ගානේ. නමුත් විගණකාධිපතිවරයා මෙතන කියනවා අවුරුදු එකහමාරකට පස්සේ එතුමා කෝටේෂන් එකක් කතා කරා. එතකොට එක කොම්පෙක්ටර් එක මිල රුපියල් මිලියන 6.7යි. රුපියල් මිලියන 6.7යි. නමුත් ගත්තේ රුපියල් මිලියන 10.5ට. එතකොට මේ කොම්පෙක්ටර් 6 හරහා පමණක් රුපියල් මිලියන 23.25ක පාඩුවක් මේ කෝට්ටේ මිනිස්සුන්ට වෙලා තියෙනවා කියලා මේ විගණකාධිපතිවරයා කියනවා. දැන් මේ පක්ෂ මාරුණයින් පස්සේ ආණ්ඩුව මාරු වෙන කලින් ඇඩ්වර්ටයිස්මන්ට් එක දාන්නේ ආණ්ඩුව මාරුණයින් පස්සේ තමයි මේවා ගන්නෙ. එතන මේක ආණ්ඩුවකට කර ආණ්ඩුවක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ මේ ක්‍රමවේද කවුද මේක පිටිපස්සේ ඉන්නේ? හරි ලේසි කියන්න දේශපාලඥයට ඇඟිල්ල දික් කරනවා. ගොඩක් වෙලාවට හැමෝම කියන්නේ අර දේශපාලඥයා හොර, මේ දේශපාලඥයා හොර. හැබැයි ඇත්ත බලනවා නම් සමහර දේශපාලඥයෝ හොරු තමයි. නමුත් සමහර නිලධාරීනුත් හොරු. දේශපාලඥයාට විතරක් කියන්න බෑ මෙන්න මේක කරන්න කියලා. සමහර නිලධාරීනුත් මේ දේශපාලඥයොත් එක්ක එකතු වෙලා තමයි මේක කරන්නේ. ඉතින් ඒ නිසා අපි දේශපාලඥයා වගේම මේ සමහර නිලධාරීන් පිළිබඳවත් මේ හොයා බැලීම සිද්ධ කරන්න වෙනවා. ඉතින් ඒ නිසා මං ගාව මෙහෙ මහා ගොඩක් දේවල් තියෙනවා. මේවා දැන් කියන්න මොකද? ඊට පස්සේ මොකද වුනේ? දැන් මේ වාර්තාව මම යොමු කරා. දැන් මේක මම දැනන් හිටියේ නෑ. මේක මේ කුණු ප්‍රශ්නෙත් එක්ක ඇදිලාපු දෙයක්. මොකද කුණු කොම්පැක්ටර් ගන්න මේ විදිහට සල්ලි කවුරු හරි සාක්කුවේ දාගෙන තියෙනවා නම් එක කොම්පැක්ටර් එකේ මිලියන් 4 ගානේ. හරි මිලියන් 4 ගානේ පොඩ්ඩක් කියන ගරු මන්ත්‍රීතුමා. එයා
එහෙම නැත්තම් නිලධාරීන්ටද?
සේමසිංහ ගරු මන්ත්‍රීතුමා, මේ තියෙන්නේ විගණකාධිපති වාර්තාවේ කවුද කියන එක, කාටද මේ චෝදනාව එල්ල කරන්න කියලා නැහැ. ඔහු කියලා තියෙන්නේ මෙන්න මේ වගේ වංචාවක් සිද්ධ වෙලා තියෙනවා සභාව. දැන් මේක ගන්න ඕනේ. දැන් මේ විගණකාධිපති වාර්තාව මේ රාජ්‍ය ගිණුම් කාර්ක සභාවට එනවා. මෙතනින් ඒක අරගෙන ඉස්සරහට කරගෙන යන්න ඕන. අල්ලස්සකට යනවා. ඔව් ගන්න පුළුවන්. දැන් මම ඒක තමයි කියන්නේ. දැන් මම අල්ලස්සකට මේක මේ සවුන්දට මේ ඔක්කොම ඉදිරිපත් කරනවා. මේ සියලු වාර්තා අල්ලස් දැන් අධ්‍යක්ෂ ජෙනරාල් මෙතන සමහර විට ඇති. එතුමාගේ දැනගැනීමටත් කියන්නේ මම සවුන්දට මේ අරගෙන එනවා. මොකද කුණු ගැන මිනිස්සු අපිට බයිනවා නම්, මේ කුණු හරහා මිනිස්සු දේශපාලනය කරනවා නම්, මේ කුණු වෙනු ගුණු ගෙනියන්න තියෙන වාහනවලට වැඩිපුර කෙවල එව්ව සාක්කුල දාගන්නවා නම්, එහෙනම් ඒ මිනිස්සු මේ වගේ වග කියන්න ඕන. ඉතින් අල්ලස්සා දූෂණ කොමිසම් සභාවේ සභාපතිතුමනි, අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි, මේක ගැන හොයලා බලන්න. හොයලා බලලා විතරක් මදි. මම මේ රටටම කියන්නේ මෙතන මේ ගරු සභාවේ කරුණාකර අපිට පෙන්වන්න මෙවැනි දේවල් මේ මම මේ රජයේ ඉන්නේ මේ අවස්ථාවේ සිද්ධ වෙන දේක්. එහෙමනම් අපිට පෙන්වන්න ඔබතුමන්ලා පක්ෂ ભેදයකින් තොරව පක්ෂග්‍රාහී නොවි මේ ප්‍රශ්නවලට විසඳන්න පුළුවන් කියලා. ඒක අපි බය නැතුව කියන්නේ. ඒකයි බය නැතුව කියන්නේ. අනිත් එක ගරු වාසුදේව මන්ත්‍රීතුමනි, කෝප් එක ගන්න. කෝප් එකේ සභාපති සුනිල් හඳුන්නේත් ගරු මන්ත්‍රීතුමා. විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක්. ඔබතුමා නොයෙකුත් චෝදනා කරා බැඳුම් කර සම්බන්ධයෙන්. කිසි දවසක ගිය අවුරුදු 10 තුල මෙහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ ගරු මන්ත්‍රීතුමා. ඔබතුමා පිළිගන්න. මම පුද්ගලිකවම කොච්චරනම් එදා මම කෝප් එකේ හිටියේ නැහැ, PAC එකට ගෙනාවද? මෙතන හොරකම වෙනවා, අතන හොරකම වෙනවා. නමුත් හොයලා බැලුවද? නැහැ. හොයලා බැලුවේ නැහැ. නමුත් අද ඔබතුමා කියන ඔබතුමා ඉදිරිපත් කරා පැමිණෙල්ලක්, ඔබතුමාට කතා කළා ඒ පැමිණෙල්ල පිළිබඳව අල්ලස්සෝ දෝෂණ කොමිසම් සභාවගේ කට උත්තර ගත්තා. ඒක හොඳයි. ඒක තමයි යහපාලනය කියන්නේ. මාවත් කතා කරා මේ ප්‍රෙසිඩෙන්ෂල් කොමිෂන් එකට මේ බඳුන් කරේ සම්බන්ධයෙන් මටත් කතා කරා මම ගියා මම ගියාම අපේනුත් ප්‍රශ්න ආවා සියලුම කෝප් එකේ සුනිල් මන්ත්‍රීතුමාටත් කතා කරා සුනිල් හඳුන්නේ නැති මන්ත්‍රීතුමාටයි මටයි කෝප් එකේ නිලධාරිව මේ 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 මන්ත්‍රීවරු හැටියට ඒක තමයි වෙන්න ඕනේ එතකොට තමයි අත්ත හොයාගන්න පුළුවන් වෙන්නේ ඉතින් මං හිතන්නේ අපි හරි දෙයට හරි කියන්නත් පුළුවන් වෙන්න ඕනේ එදා කෝප් එක එදා PAC එක තිබුණේ රජයේ ඇමතිවරු යටතේ අද එහෙම නැහැ මට කියන්න බෑ සුනිල් මන්ත්‍රීතුමාට සුනිල් මේක එහෙම කරන්න එපා අර එහෙම කරන්න එපා එහෙම නැහැ ඔබතුමා හිටියේ නැති වුණාට ඔබතුමා ඉන්නවා ඔබතුමයි මමයි අපි ගියා පිටරටකත් ගිහිල්ලා බැලුවා ඒ වයි කොහොමද මේවා කාර්යක්ෂමව වෙන්නේ කියලා මෙහෙම තමයි වෙන්න ඕනේ මේක තමයි යහපාලනේ මිනිස්සු කියනවා තමයි ඔන්න අතන හොරකම් කරා මෙන්න මෙතන හොරකම් කරා අන්න අතන හොයනවා හොයන්න ඕනේ හොයන්න අවස්ථාවක් ලබා දුන්නේ නැහැ මෙච්චර කල් ඒ අවස්ථාව තමයි ගරු කතානායක නියෝජ කතානායකතුමනි යහපාලන ආණ්ඩුවෙන් ලබා දීලා තියෙනවා මම ඊට වඩා මේ සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ අවස්ථාවට බොහොමත්ම ස්තුතියි
ගරු රංජන් අමරණැගමැතිතුමා වාසුදේව මැතිතුමාට අවසර දුන්නේ අපි රජයේ අවස්ථාව. හොඳයි රංජන් රාමනායක මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමිනි අලස්සා දූෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් සරත් ජයමාන මහත්මයාගේ පඩි නිවාස සහ අලිකුත් දීමනා වැඩි කිරීම ගැන සහ ලබා දීම ගැන කියන යෝජනාවේදී සියලු දෙනා මම හිතන්නේ එකට පක්ෂව කතා කළා. වාසුදේව නානායකර මැතිතුමත් ඔහුට බොහොම පක්ෂව කතා කළා. ඉස්සරහිටියේ දඩයක්කාරියක් කියලා කිව්වා. දැන් ඉන්නේ හොඳ මහත්තයෙක් කියලා හොඳ රෙකමෙන්ඩේෂන් එකක් දුන්නා. ඒ ගැන සන්තෝෂ වෙනවා. මම කැමැති මුලින්ම අනුරු කුමාර දිසානායක මැතිතුමා කරපු චෝදනාවට අනුව ඒකට පිළිතුරක් ලබා දෙන්න. අලසා දූෂණ කොමිසමේ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩු සංඛ්‍යාව මුළු ගණන 39යි. වැටලීම් නඩු 14යි, විවෘත විමර්ශන නඩු 6යි, වත්කම් විමර්ශන නඩු 2යි. නඩු පවරන ලද චූදිත රාජ්‍ය නිලධාරීන් හිටපු ඇමතිවරුන් 2යි, ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍ය, දෙවැනි එකා ප්‍රවෘත්ති සහ ජනමාධ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිතුමා, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා, ගුවන් සේවා අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් හිටපු. මහාධිකරණය නඩු පවරලද චූදිත රාජ්‍ය නිලධාරි දිසා විනිසුරුවරු, සුරාබදු කොමසාරිස්, කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, කෘෂි පරීක්ෂණ නිලධාරීන්, ප්‍රාදේශීය ගොවිජන නිලධාරීන්, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී කළමනාකරු තාක්ෂණ නිලධාරීන්, හිටපු යටියන්තොට ප්‍රාදේශ සභාවේ සභාපති, ජාතික යෝන් සේනාන්ගේ මධ්‍යස්ථාන සභාපති, ධීවර පරීක්ෂක ඇතුළු බොහෝ දෙනෙක් ඉන්නවා. ගරු නඩුවක් තියෙනවද මොකද්ද? ඔබතුමාට තියෙනවනේ මිනිමැරුන් නඩුවකින් බේරුණානේ රේස් අරසකුණ ලත් දාලා. ගැහැණි නඩුවක් තියෙනවා ඔප්පු කරගන්න බැරි වෙලා තියෙනවා අවුරුදු 630 ඇදෙනවා. ඔව් නියෝජ්‍ය කතානායකතුමනි අල්ලස්සා දූෂණ ගැන කතා කරද්දී අපි දුන් පොරොන්දුව 2015 ජනවාරි 8 වෙනිදා අපි දුන් පොරොන්දුව මතකයට එනවා වේදිකාවේ. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනා අගමැතිතුමා කිව්වා ජනවාරි 8 වෙනිදා රෑ 12ට එයාපෝට් එක වහලා මේ හොරුන් අල්ලනවා කියලා පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව ඉෂ්ට වුණාද? ලංකාවේ බහුතර ජනතාව වහනවා ඒ පොරොන්දුව ඉෂ්ට වුණාද හරියට? මේ ගැන කතා කරද්දී ලෝකේ අනිකුත් රටවල් ගැන අපි බලමු. අනිකුත් රටවල් මේ දේ හරියටම මැතිවරණ වේදිකාවේ කියලා හරියටම 100%ක් ඉෂ්ට කළේ මැනිලාවේ, පිලිපීනයේ රොඩ්‍රිගෝ දුතාර්තේ. රොඩ්‍රිගෝ දුතාර්තේ කියන ඒ ජනනායකයා, ඒ ජනාධිපතිතුමා, ඔහු කිව්වා දූෂිත ඇමතිවරු හම්බුනොත් මම ඔවුන්ව හෙලිකොප්ටරෙන් උඩට ගිහිල්ලා පල්ලෑට තල්ලු කරනවා කියලා කිව්වා. ඔහු තමුන්ගේ අතින්ම 36 දෙනෙක් වෙඩි තියලා මැරුවා කියලා කිව්වා. ඔහුම පිළිගත්තා. UN එකෙන් ප්‍රශ්න වුණත් ඔහුම පිළිගත්තා. ඊට පස්සේ ඔහු කිව්වා කුඩු විකුඩු වල්ලස් ගත්ත 7000ක් පිලිපීනේ මරා දැම්මා කියලා පිළිගත්තා. මෙහෙම තමයි ඒ රටවල ඒ ජනනායකයෝ තමුන් මැතිවරණ වේදිකාවේ දුන්නු පොරොන්දු ඉෂ්ට කළේ. හරියටම ටක්කෙට ඉෂ්ට කළා. කවුරු කොච්චර ප්‍රශ්න ඇති කළත් යුනයිටඩ් නේෂන් එකේ UN එකේ මොනවා කිව්වත් මානව හිමිකම් වලින් මොනවා කිව්වත් ඔහු ඔවුන්ගේ ඩියුටි කළා. ඊට පස්සේ කවුද හරියට කරපුව අපි මතක තියෙන්නේ? ෆිදෙල් කාස්ට්‍රෝ, රාහුල් කාස්ට්‍රෝ, චේ ගුවේරා. ඒ තුන් දෙනා එක්ක මං හිතන්නේ වාසුදේව මැතිතුමා මේක දන්නවා. ඒ නිදහස් සටනේ විරෝධාර හමුදා නිලධාරී ජෙනරාල්වරයෙක් හිටිය ආනෝල්ඩ් චෙචේ. ඒ පුද්ගලයා හියුමන් ස්මග්ලින්, ඒ කාලේ තිබුණ මර්ජුවාන පැහැර ගැනීම වලට අහු වුණා. මේ ෆිදෙල් කාස්ට්‍රෝ, රාහුල් කාස්ට්‍රෝ, චේ ගුවේරා සමග ඒ රට බේරගත්ත රණවිරුවා. අන්තිමට මොකද වුණේ? ඒගොල්ලෝ බැලුවේ නෑ මොහු රණවිරුවෙක්ක අපේ රට බේරගත්ත පුද්ගලයෙක් කියලා බැලුවේ නෑ. වෙඩි තියලා මරලා දැම්මා. ඒ ඕර්ඩරේ දුන්නේ රාහුල් කාස්ට්‍රෝ, ෆිදෙල් කාස්ට්‍රෝ සහ චේ ගුවේරා. එහෙමයි කළේ. ඔවුන්ගේ බිරිඳ සහ දරුවාව බලා ගන්නට අධිකරණ නියෝගයකින් ඔබතුමා හරි, ඔබතුමා ස්තුතියි සර්. ඒ අධිකරණ නියෝගයකින් ඒ පුද්ගලයාව වෙඩි තියලා මැරුවා. ඒ පුද්ගලයාත් එසේ මෙසේ කෙනෙක් නෙමේ. ඔහු වෙඩි කන්නට තමුන්ගේ අර මූණට දාපු ඒ වැස්ම ගලවලා නෙමෙයි කිව්වත් මම කෙලින්ම මේකට මූණ දෙනවා කියලා. එහෙමයි ඒ රටවල නායකයෝ වැඩ කළේ. ඒ කළාත් ඊට පස්සේ කවුද ගින්නේ? චේගුවේ කවුද? ලී කුවන් යූ. තමුන්ගේ නිවාස ඇමතිට විරුද්ධව චෝදනාවක් ආපුවම ඔහුට දඬුවම් දුන්නා. ඊට පස්සේ ඉන්දියාවේ අන්නාසාරේ, කේප්‍රියාල්ලා, මේ සියලු දෙනා දූෂණ විරෝධී සටනේදී යාළුකම් මිත්‍රකම් නැතුව ඒ දඬුවම් දුන්නා. නමුත් අපේ කෙනෙක්ට එහෙම දඬුවම් දුන්නා නම් කෙලින්ම පෙළපාලියයි. රණවිරුවෙක්ට දඬුවම් දුන්නා, නැත්තම් චීවරධාරියට දඬුවම් දුන්නා, නැත්තම් ලොකු කෙනෙක්ට ආර්යාවකට දඬුවම් දුන්නා, ආර්යාවකට ප්‍රශ්න අහන් FCI දෙකට ගෙන්නුවා, ඔහොම කියලා කෑ ගහයි. නමුත් ඒ රටවල් ඒ දේවල් කළේ නෑ. ඒ දේවල් පන්ති බේදයක් තිබුණේ නෑ. අපේ රටේ 1958 මම වැරදි නම් නිවැරදි කරන්න වාසුදේව මැතිතුමා, SWRD බණ්ඩාරනායක මහත්තයා තමයි මේක හරියටම කළේ. එතුම බලයට ආවට පස්සේ කැබිනට් ඇමතිවරු 5 දෙනෙක්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. ප්‍රථම වතාවට ලංකා ඉතිහාසයේ 5 දෙනෙක්ගේ මං නම් කියන්නම්. ඒ 5 දෙනා කවුද? CS මරික්කාර්, MP ද සොයිසා, මේ ඇතුළු විමලා විජයවර්ධන, මේ ඇතුළු 5 දෙනෙක්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළා මේ පුද්ගලයා. කවුද? SWRD බණ්ඩාරනායක මහත්තයා. එතකොට අපේ මරික්කාර් නෙමේ. දැන් මම කියන්නේ ඒක කරන්න ගිහිල්ලා මොකක්ද වුනේ වාසුදේව මහත්තයෝ? ඒක කරන්න ගිහිල්ලා එතුමට වෙඩි කන්න වුණා. මේ හොරු ඇල්ලීම එසේ මෙසේ කාර්යයක් නෙමේ. මේ හොරු ඇල්ලීම හොරුම්බ බොම වේදනාවට, දුකට, ආතතියට, කෝපයට පත්වෙන දෙයක්. ඒ හින්දා හොරු අනිවාර්යෙන් මේ පුද්ගලයාව මරලා දානවා. SWRD බණ්ඩාරනායක මහත්මයාට මරණයට ගොදුරු වුණා. ඒකලෙත් සෝමාරාම බුද්ධරක්කිත වගේ නම් කියවුණා. විමලා විජේවර්ධනලාගේ නැව් ගනුදෙනුවක් ගැන කියවුණා. මේවා කරන්න ගිහිල්ලා තමයි ඒ දේ උනේ SWRD බණ්ඩාරනායක මහත්තයාට. ඒ තමයි ඉතිහාසය. මගේ මාමෝන විජේ කුමාරතුංග මහත්තයා මේ ගැන කියද්දි ඔහු හැමදාම කිව්වේ රදලයෝ විසින් රදලයන්ව රකින්නවා, වලව් විසින් වලව් රකින්නවා කියලා තමයි මගේ මාමෝන විජේ කුමාරතුංග මහත්තයා කිව්වේ. එතුමාගේ බිරිඳව වේදිකාවේ තියාගෙන කිව්වා රදලයන් විසින් රදලයන්ව රකින්නවා කියලා. ඒක පහුගිය ටිකේ මෙහෙම කතිකාවක් ගියා. අර වලව්වෙන් මේ වලව්ව රකින්නවා, මේ වලව්වෙන් මේ වලව්ව රකින්නවා, මැදවලුනෙන් අර වලව්ව රකින්නවා, අර වලව්වෙන් මේ වලව්ව රකින්නවා. අපි කට්ටිය එකට ඉගෙන ගත්තේ. අපි ක්ලාස්මේට්ලා. අපි කට්ටිය රැට සෙට් වෙනවා. මේ නීතිය තියෙන්නේ පීඩිත පන්ති අයට විතරයි. නමුත් අදාව ග්‍රාම සේවක කෙනෙක්, අද ග්‍රාම සේවකට එහෙම රෝයල් ගිය ඉතිහාසිකුත් නැහැ, වලව්වකුත් නැහැ. ඒ හින්දා මේකට නිසි පියවර ගන්නට පුළුවන්. ඒ කාලේ උනේ අර සුදුවැල්ල බ්‍රාන්ච් එකේ තිබුණ මුදල් ගැන ආණ්ඩුවක් ආවට පස්සේ ක්‍රියාත්මක උනේ නැහැ. මොකද කෝල් එක දෙනවා, එකට නටපු කට්ටිය හිටියේ, එකට ඩාන්ස් කරපු යාළුවට එක සෙට් වෙලා හිටියේ. ඒ සියලු දෙනාම තමුන්ගේ වරිගේ, තමුන්ගේ පන්තිය රැක්කා. ඔබ දැන් ඔබතුමාගේ පියාට චෝදනාවක් ආවා 4 කෝටි සේලාන් බැංකුවේ. සේල සියන්සි අරසකුරුලත් මේ මේ ඒ නඩුව කළේ මම දන්නවා ඒ නඩුව එතුමා මගේ නීතිඥයා මගේ යාළුවෙක් දැනේ නඩුවක් තමයි තිබුණා කව ඔබතුමාගේ පියන් නඩුවක් තිබුණා මම නඩු වාර්තාව ඕනනම් පෙන්නන්නම් ඔබතුමාගේ පියන් නඩුවක් තිබුණා නෑ නෑ අනේ කරුණා කළා මම කතාව කියන්නේ මම මේක වෙන මේව කරන්න දැන්
හරි
මොකද නෑ නෑ එහෙම නඩුවක් තියෙනවා නම් ඔබතුමා මේක විමර්ශනය කරන්න දැන් මම මගේ මම නඩුවක් කියද එතුමා වෙන එකක් කියනවා ඒක නෙමෙයි ප්‍රශ්නේ උඩු තල්ලිල 10 දෙනෙක් මරුවා කියලා ඔබතුමා නඩුවක් තිබුණේ උඩු නෑ නෑ ඒක බොරුවක් ඒක බොරුවක් නම් අවුරුදු ගාණක් තිස්සේ ඔප්පු කරන්න බැරුව ඉන්නේ මොකද ඒ මානසික රෝගී කාන්තාවක් ඕන පුළු දැන් තමුන්නාසලාගේ ආණ්ඩුව තිබුණ කාලේ තමුන්නාසේ 10 දෙනෙක් මරපු කෙනෙක් නේ උඩු තල්ල මම 10 දෙනෙක් මරපු කෙනෙක් ඒවා සේරම යට ගියා අපි ඒ ගැන වෙනම කතා කරමු දැන් විජේ කුමාරතුංග මහත්තයා මගේ මාමා කිව්ව දේ ඒ ඒ කට්ටිය ඒ විදිහට රැක්කා ඒක තමයි තිත්ත ඇත්ත දැන් මේ 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 පරීක්ෂණ හිර වෙන්නේ කොහෙද ගිහිල්ලා හිර වෙන්නේ කොහෙද පරීක්ෂණ හිර වෙන තැනක් තියෙනවා මොකද අර ලොකු ආර්යාවන්ට කියනවා කථානායක නිල නිවසේ FCID ගිහිල්ලා උත්තර දෙන්න වෙනවා එතකොට අනිත් අයත් කියනවා ඒකේ ඒ තව තව උසස් පන්ති ආයට වෙනම ක්‍රමයක් හැබැයි පීඩිත පන්තියේ අහිංසක මිනිසුන්ව ගිහිල්ලා FCID එකේ හිර කරගෙන ප්‍රශ්න අහනවා අන්න ඒ තමයි ඒ දෙක තමයි නැති වෙන්න ඕනේ ලංකාව ගැන කතා කරද්දී නියෝජ්‍ය කථානායකතුමනි ලංකාවේ ඉතිහාසය ඉඳන් බලද්දී උපැන්න සහතිකයේ සිට මරණ සහතිකයේ දක්වා හොරකමින් පිරුණු රටක් ඒක තමයි තිත්ත ඇත්ත අම්මා කෙනෙක් ජනප්‍රිය පාසලකට තාත්තා කෙනෙක් තමුගේ දුව පුතාව දාන්නට බොරු කියනවා පුතාට කියනවා ඔබ කියපන් රෝයල් එක ළඟ ඉන්නේ ඔබ කියපන් ආනන්දෙකට කිලෝමීටරයක් ළඟ ඉන්නේ ලිංගික අල්ලස් පවා දෙනවා ඉතින් මේ බොරුව වංචාව පිරුණු රටක ඒ පිරුණු විමානෙක රජ වෙන්න ඕනේ කවුද අන්න ඒක තමයි ප්‍රශ්නේ ලංකාවේ මේ බොරු කියන රටේ මේ හොරු බහුතරයක් පිරිච්ච රටේ අපි රජ වෙන්න ඕනේ හොරෙක්ම තමයි ඒ හින්දා කවදාවත් ජනප්‍රිය හිත හොඳ හොරකම් කරන්න නැති නායකයෙක්ට ලංකාවේ රජ වෙන්නට බෑ ඒක තමයි තිත් ඇත්ත ගැළපෙන නායකයෙක් රජ වෙන්න ඕනේ අපි දැක්කා පහුගිය ටිකේ මේ හොරු ආරක්ෂා කරන නායකයෙක් කිව්ව කතාවක් හොරු ආරක්ෂා කරන නායකයා කිව්වේ කොහොමද අනේ හාමුදුරනේ අපේ කාලේ අපි වැරදි කරපු දෝෂර වංචා කරපු හොරුන් ආරක්ෂා කළා මම මේගොල්ලන් රැක්කා ඒගොල්ලන්ගේ ෆයිල් හැංගුවා ඒක මම කළා ඒක මගේ වරදක් කියලා කිව්වා ඒ නායකයා හරි ජනප්‍රියයි මොකද ලංකාවේ බහුතරයක් හොරු තිත්ත ඇත්ත ඒකයි අපේ ජනතාව ෂෝට්කට් වලට කැමති ෂෝට්කට් කියන්නේ හෙල්මට් එකක් අරගෙන නොදා ගිහිල්ලා අහුණාම උසාවියක් නැතුව ඒ පොලිස් නිලධාරියාට කීයක් හරි දීලා බේරෙන්න කැමති කාර් එක ටෙලිෆෝන් කෝල් එකක් අරන් ඇද්දි ඒක අහුණාම නැත්තම් ඩ්‍රයිවිං ලයිසන් නැතුව අහුණාම පොඩි දෙයක් දීලා ලංචම් ඒ කියන්නේ අල්ලසක් දීලා බේරෙන්නට කැමති ඒකට පුරුදු වෙච්ච ජනතාවක් බහුතරයක් ඉන්න රටක කවදාවත් මේ අල්ලස්සා දූෂණ කොමිසම් කොච්චර වැඩි කළත් ඒ වගේ අධ්‍යක්ෂක ජෙනරාල් වලට පඩි වැඩි කළත් දීමනා වැඩි කළත් ඒ කවදාවත් විසඳෙන්නේ නැහැ කියන එක තමයි මගේ මතය අනිත් එක තමයි මම කියන මේ ප්‍රකාශය හොඳට අහගන්න නියෝජ්‍ය කථානායකතුමනි මේ මගේ මතය අපේ ඉන්නවා ලංකාවේ අන්ධ කැපුවත් කොළපාටයි කැපුවත් නිල්පාටයි කියන ජනතාවක් මේ ජනතාව ඉන්නකම් මේ රට හදන්න බෑ අපි හිතමු 157යි 158කට කිට්ටු වෙන්න ජනතාවක් කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා හොඳයි කියලා 162කමාරක් කිව්වා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හොඳයි කියලා මේ දෙගොල්ලම නෙමෙයි මේ තීරණය කරන්නේ රටේ අනාගතය අපි කිව්වම මහින්ද රාජපක්ෂ මහත්මයා සුනාමි හොරගම් කළා අපි කිව්වොත් දේශියාච්චිගේ මැණික් මල්ල හරහා යෝජිත හොරගම් කළා ක්‍රිෂ් හරහා හෙලිකොප්ටරා නාමල් රාජපක්ෂ මහත්මයා හොරගම් කළා කියලා අපි කිව්වම අර 157 කවදාවත් ඔප්පු කළත් ෆැක්ස් ඇන්ඩ් ෆිගර්ස් බී රිපෝට් මොනව තිබුණත් ඒක පිළිගන්නේ නැහැ ඒක තමයි තිත්ත ඇත්ත ඒ වගේ මේ UNP ජාතිකයෝ මේ UNP පක්ෂේ බැඳුම් කර වංචාව කොච්චර අහු වුණත් මොකක් හරි වාහන වංචාවක් අහු වුණත් අපේ පක්ෂයේ හරක් හොරකමක් නැත්නම් මොන හොරකමක් අහු වුණත් ඒ 162කමාර ජීවිතේට පිළිගන්නේ නැහැ මොකද තමුන්ගේ කාව රකින්න ඒක තමයි ඒක තමයි ඇත්ත. නෑ ඔබතුමාන කියන්න දැන් ඒක තමයි තිත්ත ඇත්ත. මේ අන්ද භක්තිකයෝ දෙගොල්ල කවදාවත් තීරණය කරන්නේ මේ රටේ දූෂණ වංචා හොරකම් නවතින්න ඕන කියලා. ඒ අය තමුන්ගේ හොරකම් කරපු දූෂණයේ යෙදුණු මිනිමැරුම් කරපු ඒ තමුන්ගේ නායකයව රකින්නවා. කොච්චර ඔප්පු වුණත් කොච්චර බී වාර්තා වලින් ඔප්පු වුණත් මොනවා වුණත් ලංකාවේ ජනතාව පුරුදුලා තියෙන්නේ අන්ධ භක්තිකයෝ හැටියට තමුන්ගේ නායකයව ආරක්ෂා කරන්න. ඒ හින්දා කවදාවත් මම හිතන්නේ මේ අල්ලස්සා දූෂණ කොමිසම් කොච්චර පිහිටෙව්වත් මේක නවත්ත ගන්න පුළුවන් කියලා. ඒ හින්දා මම හිතනවා කවුරු කෙසේ කිව්වත් මොකද මෙතුමා
තාවෙන් ඔප්පු වෙන්නේ උසාවියෙන් ඔප්පු වෙන්න ඕන
බී වාර්තාව දාලා ඊට පස්සේ ඉන්වෙස්ටිගේෂන් කරලා
දැන් උසාවියේ වැඩිකාරයා වෙච්ච කවුරුවත් නැවතපත් වෙලා නැහැ නේ ලංකා
පුරාගේ ඉදිරියේදී වැඩිකාරය වෙයි දැන් තියෙන ස්වාධීන කොමිෂන් පිහිටලා තියෙනවා ගෞරව මෙතුමා අත වශයෙන්ම නියෝජ්‍ය කතානායකතුමනි මම හිතන්නේ මෙවැනි රටකට මෙවැනි දූෂණයෙන් බොරුවෙන් වංචාවෙන් පිරුණු රටකට ගැළපෙනම නායකයා තමයි ඒක තමයි තිත්ත ඇත්ත. එතුමා හරි ජනප්‍රියයි. මොකද එතුමා හොරු ආරක්ෂා කරනවා. එතුමා කියනවා ෆයිල් හංගනවා. මං උඹලව ආරක්ෂා කරනවා. ඒ හින්දා කවදාවත් හොඳ මිනිහෙක්ට හොරකම් අල්ලන මිනිහෙක්ට කවදාවත් මේ රටේ හරි නායකෙක් වෙලා හරි ගමනක් යන්නට බෑ. ඒක තමයි අද උද්ඝෝෂණ වැඩි වෙලා තියෙන්නේ. ඒක තමයි හොරු ටික අද කෑ ගහන්නේ. ඒක තමයි හොරු ටික කියන්නේ පොලිස් කට්ටගේ ඉඳන් DIG දක්වා ගල් ගහලා මරනවා කියලා කියන්නේ ඇයි? ඒ අයගේ ආදායම එහෙම් පිටින් නැවතුණා. ඒ හින්දා ඒ අයට මේක දරාගෙන ඉන්න බෑ. ඒ හින්දා මම හිතන්නේ මේ ලංකාවට බිහි වුණු මේ ලංකාවට ගැළපෙන හොඳම නායකයා තමයි. මොකද එතුමා ප්‍රසිද්ධිය කිව්වා මම හොරු ආරක්ෂා කරනවා, මං හොරුගේ ෆයිල් හැංගුවා, අපේ හාමුදුරනේ මට සමාවෙන්න මගෙන් මේ වැරදි සිද්ධ වුණා කියලා එතුමා කිව්වා. එතුමා ආයෙත් ඇවිල්ලා ඕක නොකරයි කියලා කියන්නේ කොහොමද? ඒ කියන්නේ ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි. කවදාවත් ඒක 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 නවත්තන්නේ නැහැ. ඒ හින්දා ලංකාවේ මේක අහන් ඉන්න ජනතාවගෙන් මං ඉල්ලා හිටිනවා මෙහෙම තමයි හොරු ආරක්ෂා කළේ. දැන් ඉන්න අය මොනවද කරන්නේ? බැඳුම් කර නඩුවක් ආපුවම මේකට ජනාධිපති කොමිසමක් පත් කළා. පහුගිය ටිකේ මේ හර්ෂ මැතිතුමා කිව්ව කතාවේදී කෝප් කමිටුවට එක දිගට කෝප් කමිටුවට ආවා. මොකද ෆයිල් ටික ඇත්ත වශයෙන්ම කෝප් කමිටුවට හෙජින් ගිවිසුම ක්‍රීක් බොන්ඩ් එක මේ වගේ දේවල් බිලියන ගාණක් ගැහුවා. නමුත් කෝප් කමිටුවේ කවදාවත් ඒවා විමර්ශනයට ලක්ුණේ නැහැ. ඒව දේවල් එදා වුණේ නැහැ. අපේ ආණ්ඩුව ආවට පස්සේ ස්වාධීන කොමිසම් පිහිටෙව්වා. ඒ වගේම කෝප් කමිටුවට විපක්ෂයෙන් JB එකේ මන්ත්‍රීවරයෙක්ට සභාපතිකම දුන්නා. කොච්චර සාධාරණද බලන්න. පහුගිය ටිකේ දිගු ගමනක් ගියා ජනාධිපති බරපතල ජනාධිපති විමර්ශන කොමිටුවේ ලැසින්ද සිල්ව මහත්තයා. අන්න අයින් වෙන්න සිද්ධ වුණා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ හැමදාම මම මේ ජාතික ආණ්ඩුව වර්ණනා කළා. මේ ජාතික ආණ්ඩුව වර්ණනා කළ හේතුව මොකද්ද? රස්සා 10ක් ආවොත් 5ක් හම්බෙනවා එක්සත් ජාතික පක්ෂයට, 5ක් හම්බෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. මේ විදිහට බෙදිලා ගියා. හොරුනුත් ඒ වගේ බෙදුණා. හොරුන්ටත් එහෙ පහසුකම හම්බුණා. අතිගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්තුමා පක්ෂයේ සභාපති වුණාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරු ටික ආරක්ෂා වුණා. අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ අගමැති ධුරය හමුණාට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ හොරු ටික ආරක්ෂා වුණා. ජනතාවට මොකද උනේ? ජනතාවට කෙල වුණා. ඔබතුමාගේ ඒ ප්‍රශ්නේදී මම එකගයි. ඒ ප්‍රකාශයට මම එකගයි. ඒ කියන්නේ මේ අන්ධ භක්තිකයන් මේ 162,000යි මේ 157යි තමුන්ගේ උන්ව රකින්නවා. රටට මොනවා වුණත් කමන්නේ. ඒක තමයි අද වෙලා තියෙන්නේ. මා එක්ක මේ ප්‍රශ්නේදී අපේ නායකයන් ඉරහි වෙන්න පුළුවන්. නමුත් මේක තමයි ජනතාව මතය. ජනතාව මතය නායකයන් තමුන්ගේ අයව රකින්නවා කියන එක තමයි. ඒක තමයි ජනතාවගේ මතය. ජනතාවගේ පිළිගැනීම. අද මේක ඇදෙනවා. ඇදෙනවා ඩ්‍රෑග් වෙනවා ඩිලේ වෙනවා. මම හිතනවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා සරජ් ඔව් කියන්
අක්ති වුණා අපේ හොරා අපට හොඳාගේ.
ඇත ඇත වාසුදේව මැතිතුමා ඒකනම් ඔබතුමාගේ මතයට මම ගරු කරනවා. අපි අපිට අවශ්‍ය වෙන්නේ ඇත්තටම රොඩ්රිගෝ දුතාර්තේ වගේ පුද්ගලෙක්. පිලිපීනේ ජනාධිපතිතුමා රොඩ්රිගෝ දුතාර්තේ වගේ පුද්ගලෙක්, නැත්නම් ලී කුවාන් යූ වගේ නායකයෙක්, නැත්නම් අන්නා සාරය වගේ නායකයෝ, නැත්නම් අපිට අවශ්‍ය වෙන්නේ ඇමරිකාව වගේ රටක ජනාධිපතිවරු. ඒ අය කවදාවත් තමුන්ගේ ඇමතිවරු ආරක්ෂා කළේ නැහැ. ඒ වගේම ෆිදෙල් කාස්ට්‍රෝ, රාහුල් කාස්ට්‍රෝ, චේ ගුවේරා ඒ කාලේ ඔබතුමාගේ පියාව ආරක්ෂා කළා, හිටපු නායිකාව. ඒ කාලේ ඒ වගේ දේවල් වුණා. 4,65 ලක්ෂයක් සේරන් බැංකුවේ දාන් ඉද්දි ඒක ආරක්ෂා කළා. ඒ නඩු වලින් බේරුණා. ඉතින් ඒක තමයි ඇත්ත. තිත්ත ඇත්ත ඒකයි. ඉතින් ඒ වගේ දේවල් පහුගිය ටිකේ පුදුම විදියට සිද්ධ වුණා. ඉතින් හැමදාම කළේ ඒ නායකයෝ ටික සහ නායිකාවෝ ටික තමුන්ගේ වරිගේ රැකපු එකයි. තමුන්ගේ වරිගේ රැක්කා. උඹලා ආවොත් අපේව අල්ලන්න එපා, අපි ආවොත් උඹලාගේව අල්ලන්නේ නැහැ. උඹලා අපේ පිටකස පල්ලා, අපි උඹලාගේ පිටකසන්නම්. මේ හින්ද තමයි අද ලංකාවට මේ දේ වෙලා තියෙන්නේ. මේ ශ්‍රී ලංකාවේ මේ පහුගිය ටිකේ අපි විගණන නැති දේවල් කොච්චර තියෙනවද? අපි අද කියනවා ලෝකේ ධනවත්ම පුද්ගලයා බිල් ගේට්ස් කියලා. නමුත් මන් දන්න විදියට කරුණියෝජ කතානායකතුමනි, ලෝකේ ධනවත්ම පුද්ගලයා ආගමික නායකයෙක් කියන්න දුකයි. මන් දන්න විදිහට පාප් වහන්සේ තමයි සිසිලියේ තියෙන සල්ලි මේ ලෝකේ කොහෙවත් නැහැ කියන එක තමයි මගේ මතය, මට තියෙන තොරතුරු අනුව. එතකොට ලංකාවේ වැඩිපුරම මුදල් තියෙන්නේ කොහෙද? ආගමික නායකයන් ළඟ. මන් තව හොඳ කතාවක් කියන්නම්. පහුගිය ටිකේ ද ෆිනෑන්ස් එක බෑන්ක්‍රප්ට් වුණා. ඒ මුදල් ආයතනේ බෑන්ක්‍රප්ට් වුණා. ඒ බෑන්ක්‍රප්ට් වුණේ එකේ ඉඳලා 14ට ෆික්ස් ඩිපොසිට් තිබුණේ, ස්ථාවර තැන්පත්තු තිබුණේ කාටද? ගරුතර මහා සංඝරත්නයේ ස්වාමින් වහන්සේලාට. ඒ 14 ඉඳන් 17 වෙනකන් තිබුණේ කාටද? දේශපාලන නායකයන්ට. ඊට පස්සේ එතනින් ඉඳන් 28 වෙනකන් තිබුණේ කාටද? නොයෙකුත් රජයේ නිලධාරීන්ට. මේ මුං හොරකම් කරලා තමයි මේ රට විනාශ කළේ. අල්ලස්සා දූෂණ කොමිසම කොච්චර ප්‍රබල වුණත්, කොච්චර නීති තිබුණත්, අද මම කතා කරපුවම අධ්‍යක්ෂක ජෙනරාල් සරත් ජයමාන්න මහත්තයාට එතුමා කියනවා රාජ්‍ය නිලධාරීන්ට පමණයි නඩු දාන්න පුළුවන් මේ ඇක්ට් එකේ හැටියට. ඒකට අපි පනතක් ගලලා සම්මත කළගත යුතුමයි. ඇත්ත වශයෙන්ම අල්ලස්සා දූෂණ කොමිසමේ ලූප් හෝල්ස් ගොඩක් තියෙනවා. ඒ වගේම මම කියන්නේ මේ රට මේ හොරු අල්ලන්නට අල්ලස්සා දූෂණ කොමිසමේ මේ ඉදිරි ක්‍රියාමාර්ගය නවත්තන්නේ කවුද? රටේ ඉන්න ලොකුම ජනාධිපති නීතිඥවරු, රටේ ඉන්න විනිසුරුවරු. අද පාර්ලිමේන්තුවේ මට ඒක කියන්න බලය තියෙනවා. ඒක තමයි තිත් ඇත්ත. මම ළඟදී හම්බුණා විජේදාස රාජපක්ෂ මහත්තයලාගේ පුතාගේ වෙඩින් එකේදී එක්තරා රටේ ඉන්න ජනප්‍රියම හයස් පේඩ් ලෝයර් කෙනෙක්. මම ඇහුවා ඇයි සර් මේක කරන්නේ? සර් හොඳටම දන්නවා සර් පෙනී ඉන්න මේ මිනිහා ලෝක හොරෙක් කියලා. මේ මනුස්සයත් ඒ මනුස්සයාගේ නෝනත් එක්ක එකතුලා ගහපු ගැහිලි තියෙන ඉඩම් දන්නවා. ඇයි ඔබතුමා මම වැඳලා කියන්නම් මේ දූෂිතයව ආරක්ෂා කරන්න එපා කියලා. එතකොට එතුමා මට කියනවා මගේ අත අල්ලගෙන, රංජන් how can I refuse it? He is my client. I have to protect him. I know he is a thief. I know he is a rogue. But my profession is to protect him. මෙන්න මේක තමයි තිත්ත ඇත්ත. අද ඉන්නවා අග්‍රගණයේ බුද්ධිමත් නීතිඥයෝ. කවුද? රියන්සි අර්ශකුණරත්න මහත්තයා. බා අපේ කවුද? රමේෂ සිල්වා මහත්තයලා. තව ඉන්නවා කාලිංග ඉන්දතිස්ස වැනි මහතුරු. තව ඉන්නවා හොඳම ලෝයර්ලා කවුද ඉන්නේ? ලංක අනිල් සිල්වාගේ මහතුරු. මේ මහත්තුරු මම වැඳලා කියනවා තමුන්නාසලා හොඳටම දන්නවා. තමුන්නාසලා මේ ආරක්ෂා කරන සේවා දායකයා මේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් කොල්ල කාපු දැවැන්ත ගණේ හොරු කියලා. දැන් මේ හොරු මොකද කරන්නේ? හොරු දැන් අපිට කියනවා හොරු ටීවීන්ටෝට ගිහිල්ලා අපිට හිනා වෙනවා. මං දැක්ක ළඟදී ක්‍රිස් එකෙන් කෝටි 7ක් ගහපු හොරෙක් සන්රූෆ් එක ඇරලා වාහනේ ජය වේවා කියන් එන්නේ. හොරා එන්නේ ජය වේවා කියන්. මොකද චෝදනාව? කෝටි 7ක් හොරගම් කරලා මිනිසුත් ජය වේවා කියනවා. ඉතින් මෙවැනි සමාජයක් කොහොමද හදන්නේ නියෝජ්‍ය කතානායකතුමින්? නියෝජ්‍ය කතානායකතුමින් මට තව විනාඩියක් දෙන්න. බැසිල් රාජපක්ෂ මහත්තයා මේ ආණ්ඩුව දින්නට පස්සේ 10 වෙනි දින නැත්තා 11 වෙනිදා පැනලා ගියා. මුළු ලංකාවේම පොදු විපක්ෂයත් කිව්වා මේ හොරා පැනලා ගියා කියලා කිව්වා.
ජසිල් මහත්තය හොරා කියලා විමල් වීරවස මහත්තයත් කිව්වා. මුළු ලංකාවේ බහුතර ජනතාව දන්නවා මල්වානේ ඉඩම දැක්කත් අපි අර මාතර ග්‍රවුන් හිල්ලි ඉඩම දැක්කත් මේ සියලුම දේවල්වලට බැසිල් රාජපක්ෂ මහත්තය සම්බන්ධයි කියලා. හැබැයි බැසිල් රාජපක්ෂ මහත්තය එද්දි කටුනායකින් අපේ ලංකාවේ ජනතාව ගිහිල්ලා ජයවේවා ජයවේවා කියලා එයාව පිළිගත්තා. ඒ කියන්නේ ලංකාවේ ජනතාව බහුතරයක් හොරුන්ට කැමති. ලංකාවේ ජනතාව බහුතරයක් හොරුන්ට ඡන්දේ දෙනවා. ලංකාවේ ජනතාව බහුතරයක් හොරුන්ට ප්‍රේම කරනවා. මේ ආකල්පෙම වෙනසක් එනකන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කවදාවත් අපේ නායකයෝ අපේ නායිකාව අල්ලස්සාව දූෂණ කොමිසමේ සභාපතිවරු කමිෂනුගේ අධ්‍යක්ෂක ජෙනරාල්වරු මේ අය මොනතරම් උත්සාහ කළත් කවදාවත් මේ රට හදන්න බෑ. මේ රට හදන්නම් මං ජනතාවගේ ඉල්ලා සිටින එකම දේ, තමුන්ගේ ගමේ හොරකම් කරපු හොරා, තමුන්ගේ ගමේ හොරකම් කරපු අපේක්ෂකයා පුෂ් බයිසිකලෙන් ආවේ පාර්ලිමේන්තුවට, පුෂ් බයිසිකලෙන් ආවේ නගර සභාවට, පුෂ් බයිසිකලෙන් ආවේ ප්‍රාදේශීය සභාවට. මේ අයගේ වත්කම් බැරකම් සහ ඉතිහාසය ගමේ ඉන්න ප්‍රදේශවාසීන් දන්නවා. ඒ අය කොහොම එතකොට ඒ අයට කියන්න පුළුවන් අල්ලස්සා දූෂණ කොමිසමට ගිහිල්ලා මේ මිනිහා මෙහෙම ඉඳලා අද කෝටිපතියෙක් වෙලා අද සමහර අයට ගුවන් යානා පුහුණු කරන පාසල් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි, සමහර අයට හෙලිකොප්ටර් තියෙනවා, සමහර අයට නැව් තියෙනවා, සමහර අය ළඟදී අහු වුණා මේ එංගලන්තේ ගියක් තියෙනවා, ගෙවල් 16ක් තියෙන එකෙක් අහු වුණා. සමහර අය කිව්වේ අල්ලස්සා දූෂණ කොමිසමේ මේව අල්ලන්න ගියාම මට ණයක් ගැහුවයි කියලා කිව්වා. අපි මේවට පක්ෂ ભેදෙන් තොරව විරුද්ධ වෙන්න ඕනේ. මම පැහැදිලිව කියනවා මේ පාර්ලිමේන්තුවේ මගේ පක්ෂයේ පොඩ්ඩක් ඉන්න අහගන්න කියන දේ. අපේ පක්ෂයේ ඇමතිවරුන්ගෙත් මම ෆයිල් ගිහිලා දෙනවා අම්මපල්ල. මම ගිහිලා දීලා තියෙනවා. ඒක තමයි මගේ ක්‍රමේ.
නෑ.
ඔතුමාල් කියන චෝදනා ගැන මම කතා කරන්නේ නෑ. ඒවකට නෑ ඔයාගෙන කතා කරන්නේ
නෑ. ඕඩර්
ගත්ත ඇති කැලණිය පටන් ගත්තේ සේරම අපි දන්නවා. ඒ ගැන කතාවක් නැහැ. මම කියන්නේ අපි සියලු දෙනා එකතු වෙලා මේ රටට ආදරේනම් අපි සියලු දෙනා මේ පාට කණ්ණාඩි පක්ෂ පාට ભેදෙන් තොරව අපේ පක්ෂේ අපේ පාට අපි ඡන්ද දුන්න අපේ නායක හරි හොරෙක් නම් හොරෙන් හරි ගිහිල්ලා ඒ ෆයිල් එක දෙන්න, ඒ කම්ප්ලේන්ට් එක දාන්න. ඒ කියන ඉල්ලීම තමයි මම කරන්නේ. ජනතාවගෙනුත් මම ඉල්ලා හිටින්නේ. කරුණා කළා ආදරණීය ජනතාවගෙන් ඉල්ලා හිටිනවා. පක්ෂපාත ભેදෙන් දුරව, දේශපාලනයෙන් අන්ධ වෙන්නේ නැතුව, තමුගේ ප්‍රදේශයේ, තමුගේ පක්ෂයේ, තමුගේ අම්මා තාත්තා වුණත් කමන්නේ මේ හොරෙක්ව අල්ලා දෙන්න. ඒක එලාල රජුරෝ කළා. ඒ කාලේ රජවරු ඒ දේවල් කළා. ඒ හින්දා මම හිතනවා මේ රට දියුණු වෙන්න නම්, දූෂණය නවත්තන්න නම් මේ සංවිධාන, මේ දෙපාර්තමේන්තු කොමිසම් මොනවා පිටිවුවත් වැඩක් නැහැ. අපේ ජනතාවගේ අහකල්ප මේ වෙනසක් ඇති විය යුතුයි කියමින් මම සමුගන්න
භූමිසුත්යි. Honorable Charles Nirmalanathan, you have 10 minutes in the meantime. ගරු ආනන්ද කුමාර මහත්මයා මුලසුන ගන්න.
Honorable Charles Nirmalanathan,
yes,
you can continue.
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, இன்று பாராளுமன்றத்தில் லஞ்சம் மற்றும் ஊழல் பற்றிய விசாரணை ஆணைக்குழுவின் பணிப்பாளர் நாயகத்தின் சம்பளம் மற்றும் படிகளில் திருத்தம் மேற்கொள்தல் தொடர்பான விவாதத்தில் பேச அனுமதித்தமைக்காக, இன்று இந்த நாட்டில் லஞ்சம் ஊழல் எந்த அரசாங்கம் வந்தாலும் அந்த அரசாங்கத்தில் இருக்கின்ற அமைச்சர்கள் லஞ்ச ஊழல் தொடர்ந்து நடைபெற்று கொண்டு வருகிறது என்பதை பிரதியமைச்சர் ரஞ்சன் ராமநாயக் அவர்கள் சுட்டிக்காட்டியிருந்தார். அவர் சுட்டிக்காட்டியதன் போது தங்களுடைய கட்சி சார்ந்த உறுப்பினர்களை அந்த கட்சியின் தலைவர்கள் காப்பாற்றுவதாகவும், ஸ்ரீலங்கா சுதந்திர கட்சியில் இருக்கின்ற உறுப்பினர்களை ஜனாதிபதி அவர்களும், ஐக்கிய தேசிய கட்சியில் இருக்கின்ற உறுப்பினர்களை பிரதமர் அவர்களும் தங்களுடைய லஞ்ச ஊழல் ஆணைக்குழுவிலிருந்து காப்பாற்றி கொண்டு வருவதாக குறிப்பிட்டிருந்தார். உண்மையான விடயம், இன்று இந்த நாட்டில் லஞ்ச ஊழல் ஆணைக்குழு நடைபெறுகிறது. பணிப்பாளருடைய சம்பளகம் அதிகரிக்கப்பட வேண்டுமென்ற கோரிக்கை சமர்ப்பிக்கப்பட்டிருக்கிறது. ஆனால் சம்பளம் அவருக்கு தகுதியின் அடிப்படையில் சம்பளம் அதிகரிக்கப்பட வேண்டும். ஆனால் அந்த பணிப்பாளர் அரசியல் ரீதியாக அணுகுமுறை இல்லாமல் ஒரு குற்றம் இழைத்தவருக்கு எதிராக முறைப்பாடு நடைபெற்றால் அதை சரியான முறையில் சுயாதீனமாக செயல்படுத்துவதற்கு பணிப்பாளர் நாயகம் அவர்கள் நடவடிக்கை எடுக்க வேண்டும். ஏனென்று சொன்னால் இந்த அரசாங்கத்தில் இருக்கின்ற அமைச்சர்களுக்கு எதிராக முறைப்பாடு செய்யப்பட்டிருக்கிறது. அந்த முறைப்பாடின் அடிப்படையில் ஒரு சில விசாரணைகளும் நடைபெற்றிருக்கிறது. ஆனால் அந்த விசாரணைகள் இன்னும் முற்றுப்பெறாமல் நீதிமன்றத்திற்கு சமர்ப்பிக்காமல் இன்று இந்த லஞ்ச ஊழல் ஆணைக்குழு அதை ஒரு காலதாமதமாக ஒரு சில அமைச்சர்களின் நடவடிக்கைகளை பின்தள்ளி கொண்டு செல்கிறார்கள். இந்த 6 மாதங்களுக்கு முன்பு பணிப்பாளர் நாயகத்தினுடைய இடமாற்றம் ஒரு அரசியல் ரீதியான தலையீடு லஞ்ச ஊழல் ஆணைக்குழுவில் இருப்பதென்பதை மக்களுக்கு இந்த நாட்டினுடைய எல்லா மக்களும் புரிந்து கொண்டார்கள். லஞ்ச ஊழல் ஆணைக்குழுவுக்கு அரசியல் ரீதியான அழுத்தம் இருக்கின்றது. அதன் அடிப்படையில் தான் 6 மாத காலத்திற்கு முன்பு முதலிருந்த பணிப்பாளர் செயற்படுவதை தடுத்து நிறுத்துவதற்காக அல்லது ஒரு சில அமைச்சர்கள் மீது நடவடிக்கை எடுத்ததை நிறுத்துவதற்காக இப்படியான ஒரு பணிப்பாளர் நாயகத்தினுடைய மாற்றம் நடைபெற்றது. அந்த வகையில் ஒரு சில அமைச்சர்கள் அதன் அடிப்படையில் தப்பித்துக் கொள்கிறார்கள். உண்மையில் இந்த பாராளுமன்றத்திற்கு வாடகை காரில் வந்த பாராளுமன்ற உறுப்பினராக வாடகை காரில் வந்த பாராளுமன்ற உறுப்பினர் ஒருவர் இன்று அபிவிருத்தி குழு கூட்டத்திற்கு ஹெலிகாப்டரில் வருகின்ற சூழ்நிலை இருக்கிறது. இந்த லஞ்சம் ஊழல் இந்த நாட்டில் நடைபெறாவிட்டால் எப்படி இந்த அமைச்சர்களுடைய நடவடிக்கைகளை அமைச்சர்களுடைய இந்த நாட்டை எப்படி கட்டியெழுப்ப முடியும் என்பதை கௌரவ தலைமை தாங்குகிற உறுப்பினர்களே நீங்கள் அறிந்து கொள்ள வேண்டும். ஆனால் இன்று இந்த பாராளுமன்றத்தில் வலுக்கட்டாயமாக காணாமல் ஆக்கப்படுதலிலிருந்து எல்லா ஆட்களையும் பாதுகாத்தல் பற்றிய சர்வதேச சமவாயத்தினுடைய சட்டம் இன்று பாராளுமன்றத்தினுடைய நிகழ்ச்சி நிரல் இருக்கிறது. ஆனால் 4 பௌத்த மாநாயக்க தேரர்கள் இன்று இந்த சட்டமூலத்தை பாராளுமன்றத்தில் நிறைவேற்ற வேண்டாம், அரசியல் ஜாப்பு மாற்றம் இந்த நாட்டிற்கு அவசியமில்லை என்ற கருத்தை அவர்கள் தெரிவித்த உடனடியாக அமுலுக்கு வரும் வகையில் இன்று இந்த பாராளுமன்றத்தில் காணாமலாக்கப்பட்டவர்களுக்குரிய சட்டமூல நிறைவேற்றத்தை பிற்போட்டிருக்கிறார்கள் இந்த அரசாங்கம். உண்மையில் கிட்டத்தட்ட 4000 பெற்றோர்கள் 2009 ஆம் ஆண்டிலிருந்து தங்களுடைய உறவுகள் நேரடியாக இராணுவத்திடம் கையளிக்கப்பட்டவர்கள் எங்கே என்று தொடர்ச்சியாக தங்களுடைய உறவுகளை தேடிக்கொண்டிருக்கிறார்கள். அவர்கள் கடந்த சில மாதங்களாக குறிப்பாக கிளிநொச்சியில் 125 நாட்களுக்கு மேலாக முல்லைத்தீவில் வவுனியாவில் வடக்கில் கிழக்கில் பல மாவட்டங்களில் தங்களுடைய உறவுகளை தேடித்தரும்படி கிட்டத்தட்ட 4000 பெற்றோர்கள் இந்த சட்டமூலத்தை இந்த காணாமலாக்கப்பட்டவர்களை கண்டறியக்கூடிய நடவடிக்கைகளை எதிர்பார்த்திருக்கிறார்கள். அண்மையில் கடந்த மாதம் யாழ்ப்பாணம் சென்ற ஜனாதிபதி கூட ஆளுநருடைய அலுவலகத்தில் அந்த காணாமல் ஆக்கப்பட்டவர்களுடைய உறவுகளுக்கு உறுதியளித்திருந்தார். நான் இராணுவத்தினரிடம் சரணடைந்த போராளிகளுடைய பெயர் விவரங்களை வெளியிடுவதாக, ஆனால் இன்று அது இன்னும் அவருடைய வாக்கு பொய்யாகிவிட்டது. இன்று உண்மையில் நான் ஒரு கருத்தை உண்மையில் மனவேதனையாக இருக்கின்றது. இன்று எங்களுடைய மக்கள் தங்களுடைய உறவுகளை தேடி உறவுகளை கண்டறிவதற்காக ஒவ்வொரு முயற்சிகளும் எடுக்கின்ற போது அரசாங்கத்தினுடைய வாக்குறுதிகள் பொய்யாகவே போய்கொண்டிருக்கிறது. இந்த விசாரணைகள் நடைபெற முடியாவிட்டாலும் தண்டனைகள் வழங்கப்பட முடியாவிட்டாலும் இந்த அலுவலகம் திறக்கப்படும் என்று தங்களுடைய பதிவுகளை மேற்கொள்வதற்காக உறவினர்கள் காத்திருந்த போது அதை கூட இன்று இந்த அரசாங்கம் பிற்போட்டிருக்கிறது. உண்மையில் இந்த 4000 மக்களும் இந்த இலங்கையினுடைய பிரஜைகள் அல்லவா? அவர்களுடைய கோரிக்கை ஏன் இந்த அரசாங்கம் நிராகரிக்கிறது? 4000 மக்கள் மட்டுமல்ல, கிட்டத்தட்ட 4000 பேர், அவருடைய ஒட்டுமொத்த எங்களுடைய தமிழ் இனத்தினுடைய வடகிழக்கில் வாழ்கின்ற அனைத்து மக்களுடைய கோரிக்கையாகவும் அந்த காணாமல் ஆக்கப்பட்டவர்கள் கூடிய உண்மையை கண்டறிகின்ற அந்த விசாரணை நடைபெற வேண்டும். அவர்களுக்கு என்ன நடந்தது என்பதை இந்த அரசாங்கம் தெளிவுபடுத்த வேண்டும் என்ற உண்மை ஏன் இந்த அரசாங்கம் செய்வதற்கு பின்னுக்கு நிற்கிறது? உண்மையில் நான் நினைக்கின்றேன், அந்த 225 பாராளுமன்ற உறுப்பினர்கள் இந்த பாராளுமன்றத்தில் என்னுடைய ஒரு உடனடியாக இந்த அமுலுக்கு வருகின்ற வகையில் இதை மாற்றம் செய்வதாயிருந்தால் அனைத்து கட்சி தலைவர்களை அழைத்து இந்த விடயம் தொடர்பாக கலந்து பேசித்தான் பாராளுமன்றத்தினுடைய நிகழ்ச்சி நிரல் வகுக்கப்படுகிறது. ஆனால் இன்று இந்த காணாமல் ஆக்கப்பட்டவருடைய இதை பிற்போடுவதற்கு 4 பௌத்த தேரர்கள் தங்களுடைய கோரிக்கையை விட்டார்கள், இந்த அரசாங்கம் மாற்றப்படுகிறது. உண்மையில் அந்த 4 பௌத்த மத குருக்களை நாங்கள் மதிக்கின்றோம். அந்த பௌத்த மத குருக்களுடைய கோரிக்கைக்கு இந்த நாட்டினுடைய ஜனாதிபதியும் பிரதமரும் என்ன பதில் சொல்ல போகின்றார்கள் என்பதையும் நான் இந்த அரசாங்கத்திடம் கேட்க விரும்புகின்றேன். அதே நேரத்தில் இந்த பௌத்த மத குருக்களையும் நான் அன்பாக கேட்டுக்கொள்வது, இந்த அவர்களுடைய கோரிக்கையை மீள்பரிசீலனை செய்ய வேண்டும். இந்த நாட்டில் இருக்கின்ற மக்கள் 9 மாகாணங்களுக்கும் சம அளவில் அதிகாரங்கள் பயிரப்பட வேண்டும் என்று இந்த கடந்த 1.5 வருடங்களுக்கு மேலாக பாராளுமன்றத்தில் எல்லா கட்சிகளையும் இணைத்து ஒரு வழிநடத்தல் குழுவின் மூலம் எப்படிப்பட்ட அதிகாரங்கள் மாகாணங்களுக்கு பயிரப்பட வேண்டும் என்று எல்லா கட்சிகளுடைய பிரதிகளுடைய இணக்கப்பாட்டுடன் இந்த அரசியல் நடவடிக்கைகள் முன்னெடுத்தப்பட்டு செல்கிறது. இந்த நடவடிக்கையை மதித்து இந்த பௌத்த மதகுருக்கள் இந்த அவர்கள் தங்களுடைய கோரிக்கையை மீள்பரிசீலனை செய்ய வேண்டும். இந்த நாட்டில் அரசியல் ஜாப்பு மாற்றம் ஒன்று இடம்பெறாவிட்டால், உண்மையில் கடந்த காலங்களில் யுத்தம் நடைபெற்றது. அந்த யுத்தத்தின் போது 2 மக்களும் இரண்டு பக்கமும் மக்கள் அழிவை சந்தித்தார்கள். இனியொரு காலத்தில் இந்த நாட்டில் யுத்தம் ஏற்படாத வண்ணம் இந்த நாட்டில் உள்ள அரசியல் ரீதியாக சகல மக்களும் சம உரிமையுடன், அதிகாரங்களுடன், மத உரிமையுடன், மொழி உரிமையுடன் சகல மக்களும் இந்த நாட்டில் வாழக்கூடிய வகையில் ஒரு அரசியல் ரீதியான அரசியல் ஜாப்பு மாற்றம் ஒன்று நடைபெறாவிட்டால் இந்த நாட்டில் மிகப்பெரிய குழப்பங்கள் ஏற்படுவதற்கு வாய்ப்புகள் இருக்கிறது. ஏனென்று சொன்னால், ஆரம்ப காலத்தில் எங்களுடைய பிரதேசங்கள் இருக்கின்ற இளைஞர்கள் ஆயுத ரீதியாக போராட முற்பட்டதற்கும் அதிகாரங்கள் மறுக்கப்பட்டது, எங்களுடைய தமிழ் இனமன்ற வகையில் வேலைவாய்ப்பு மறுக்கப்பட்டது, ஒவ்வொரு விடயங்களிலும் எங்களுடைய மக்கள் எங்களுடைய இளைஞர்கள் புறந்தள்ளின காரணத்தினால்தான் எங்களுடைய இளைஞர்கள் அன்று ஆயுதமேந்தி போராடினார்கள். அப்படியான ஒரு சூழ்நிலை இந்த நாட்டில் இனி வரக்கூடாது. இந்த நாடும் பொருளாதாரத்தில் முன்னேற வேண்டுமாக இருந்தால், இந்த நாட்டில் ஒரு நிரந்தர சமாதானம் ஏற்பட வேண்டுமாக இருந்தால் இந்த நாட்டில் அரசியல் ஜாப்பு மாற்றம் மிக அவசியம். அது இந்த நாட்டில் உள்ள அனைத்து மக்களும் ஏற்றுக்கொள்ளக்கூடிய வகையில் அது அமைய வேண்டும். அப்படியாக அமைந்தால்தான் இந்த நாட்டில் இருக்கிற அனைத்து மக்களும் அதை ஏற்றுக்கொண்டு எங்களுடைய நாடு பொருளாதார ரீதியில் முன்னேறுவதற்கு நாங்கள் முயற்சிகள் எடுக்கலாம். நாங்கள் இன்று இவ்வளவு காலமும் இந்த 9 வருடங்களுக்கு மேலாக இந்த காணாமல் ஆக்கப்பட்டவர்களுடைய போராட்டத்திற்கு இன்று அவர்களுடைய ஒரு படி தங்களுடைய முயற்சியின் படியாக ஒரு படி சட்டமூலத்தை இன்று இந்த அரசாங்கம் பிற்போட்டு இருக்கிறது. உண்மையில் இந்த நாட்டினுடைய ஜனாதிபதி அவர்கள் யாழ்ப்பாணத்தில் வாக்குறுதி அளித்தது போன்று அந்த சரணடைந்தவர்களுடைய பெயர்கள் மிக விரைவில் வெளிவர வேண்டும். இந்த சட்டமூலம் மிக விரைவில் பாராளுமன்றத்துக்கு வந்து அந்த சட்டமூலம் நிறைவேற்றப்பட வேண்டும். அதற்கு இந்த ஜனாதிபதியும் பிரதமர் அவர்களும் ஒருமித்த கருத்தாக எங்களுடைய மக்களுடைய வலியை போக்குகின்ற வகையில் இதற்குரிய நடவடிக்கைகளை மிக விரைவில் எடுக்க வேண்டும். ஏனென்று சொன்னால் எங்களுடைய காணாம போன உறவுகள் நேரடியாக ஒப்படைத்தவர்களுடைய இளைஞர்களுடைய அம்மாமாருடைய வயது மிகவும் ஏறிக்கொண்டு செல்கிறது. அந்த நேரடியாக சாட்சியாக பலர் பல அமைச்சர்கள் தங்களுடைய கருத்துக்களை சொல்கிறார்கள். அந்த நேரடியாக சாட்சிகள் சொல்லுகின்ற போது அந்த அவர்களுடைய முதிர்ச்சி காரணமாக பல குழப்பங்கள் ஏற்படலாம். ஆகவே மிக விரைவில் இந்த காணாமல் ஆக்கப்பட்டவர்களுடைய சட்டமூலம் வர வேண்டும். காணாமல் ஆக்கப்பட்டவர்களுக்கு என்ன நடந்தது என்ற உண்மையை இந்த அரசாங்கம் எங்களுடைய மக்களுக்கும் இந்த உலகத்திற்கும் தெரியப்படுத்த வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். நன்றி.
தேங்க்யூ. கரு பாயத்திர அங்கே பண்டார அமைத்தும் அவதுமான வினாடி தகாயாய்.
தேங்க்யூ. கரு சபாபத்துமணி, அது விசேஷம் சார்ல்ஸ் நிர்மல்நாதன் கரு மந்திரி துமா சந்தகம் கருப்பு கருணும் தெக்கலா இக்கட பிலத்திற்கு தீகன மாம கதாவை ஆரம்பிக்கிறான்னு பலாபரத்து என்ன அது எதிர்பார்க்கிறன்ன திபுன பணத்தை பிள்ளி வந்துவாத் ஏ வகையும் வியஸ்தா சான்சோதனை பிள்ளி வந்துவாத் கரு மந்திரி துமா சந்தகம் கரா கருத்தர் மகாசங்கராத்னேட்ட ராஜ அஹங்காந்தீம பிள்ளி வந்து கரு மந்திரி துமணி கரு சபாபத்துமணி මේ ආණ්ඩුව හැමෝටම හැමුම්කම් දෙන ආණ්ඩුව විවිධ ප්‍රශ්න රටේ ඇති කරලා තියෙනවා විවිධ ඇති කරපු ප්‍රශ්න නිසා අද රටේ ජනතාව වීදි බහැලා තියෙනවා ඒ ප්‍රශ්නවල නිර්මාතෘවරුන් ඒ ප්‍රශ්නවල ඇති කරන උදවියත් එක්කලා එකතු වෙලා ඒගොල්ලන්ට උඩගෙඩි දිදි පිටිපස්සෙන් ඉඳගෙන අවුස්සමින් සිටිනවා ඉතින් අපි ඒ හැම කෙනෙකුගේම ප්‍රශ්නවලට හැමුම්කම් දීලා තියෙනවා ඒ හැම කෙනාටම හැමුම්කම් දීගෙන තමයි ඒකට විසඳුම් හොයන්නේ ඒ වගේ මේ රටේ මූලික ආගම වෙච්ච බෞද්ධ ආගමේ නායකවරුන් ගරුතර මහා සංඝරත්නයේ යම් කාරණයක් කිව්වනම් ඉල්ලීමක් කරානම් ඒකට අහුකම් දීම මේ රජයේ වගකීමක් වෙනවා යුතුකමක් වෙනවා ඒ අනුව රජය ගරුතර මහා සංඝරත්නයට අහුකම් දීලා ඒගොල්ලොන්ගේ අදහස් පිළිබඳවත් බලලා අවශ්‍ය කටයුතු ක්‍රියා කරයි හැබැයි ඒ කටයුතු කරනකොට ඒක හේතු කරගෙන නැවත යුද්ධයක් ඇති වෙනවා නැවත අරගල ඇති කරන්න හදනවා ඇති කරනවා කියන කතාවලට යාම ඒ තරම් සුදුසු එකක් නෙමෙයි මොකද අපි සංවිධානය කටයුතු කරන්න ඕන හැම කෙනාම ඉවසිලිවන්තව
පොයින්ට් ඔෆ් ඕඩර් පොඩ්ඩක් ඉන්න කරමු
අර අමතුමා මම කිව්වේ මේ මානායකර් තේරර එකේ කතාවක් ආණ්ඩුවේ ඒක ආපු එක ඇරි දැන් අපි මිනිස්සු මේ අවුරුත් 9ක් කියනවා ඒකත් ආණ්ඩ කියලා තමයි කියන්නේ
ඒක තමයි
ඒක ආණ්ඩේ පැ කියලා මම කිව්ව නෑ
අර මන්ත්‍රීතුමා මම කිව්වෙත් ඒක තමයි. ගරුතර මහා සංඝරත්නයට ඇහුම්කම් දෙනවා.
අද
හරි දැන් ඇති මම.
අද කිව්වේ
විනාඩි තව විනාඩි 8ක් විතර ඉතුරු වෙන්නේ නැත්තේ. හරි. දැන් මට කතා කරන්න දෙන්න මගේ මාතෘකාව කතා කරගන්න විදියක් නැහැ ගරු මන්ත්‍රීතුමා. බොස්සුදි මේ අපි කිව්වේ ඒක තමයි. සියලු දෙනාට ඇහුම්කම් දෙනවා. ඇහුම්කම් දීලා තමයි මේ සම්මුතියෙන් මේ ප්‍රශ්න බේරුම් කරගන්න තියෙන්නේ. අවුරුදු ගණනාවක් තිස්සේ ඇති වෙච්ච ආරවුල් අහුම්කම් දෙනවා කතා කතා කරනවා සම්මුතියෙන් යනවා දැනට ඒකයි මං කිව්වේ පස්සේ වේරුම් කරගන්න බුණා අන්තර මන්ත්‍රීතුමා සම්මුතියෙන් මේ කටයුතු කරනවා ඉතින් අද මේ සරත් ජයමාන්න මැතිතුමා අල්ලසා දූෂණ කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමා අපිට මතකයි මේට ප්‍රථම පොඩි ආන්දෝලනාත්මක තත්ත්වයකට ඇති කරා දිල් රුක්සි ඩයස් මැතිනිය එම තනතුරේ ඉඳද්දි දිල් රුක්සි ඩයස් මැතිනිය පාට බැලුවේ නැහැ පක්ෂ බැලුවේ නැහැ කවුද කියලා බැලුවේ නැහැ තරාතිරම් බැලුවේ නැහැ ඇය වෙත ආපු පැමිණිල්ල සම්බන්ධව ඇය රාජකාරී කරා ඇය රාජකාරී කරනකොට යම් යම් උදවිය අතරංගුඩ ගන්න උන යම් යම් උදවිය අධිකරණ ඉදිරිපත් කරන්න උන නඩු පවරන්නට උන ඒක ඇගේ රාජකාරිය ඇය කාන්තාවක් වශයෙන්ුත් ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරේ වගකීම අනුවත් ඇය નિවර්දිව ශක්තිමත්ව වැඩ කරා ලිහිල් ලිදීනේ ශක්තිමත් වැඩ කරා නිලධාරියෙක් වුණාම මෙවැනි ආයතනයක ප්‍රධානියෙක් වුණාම එහෙම ශක්තිමත් වැඩ කරයුතු කරන්න ඕන. එතකොට එහෙම කටයුතු කරනකොට විවිධ උදවිය විවිධ බලපෑම් ඇති කරා අවසානයේදී එතුමියට තනතුර ඉවත් වෙලා වැඩ කටයුතු ඉවත් වෙන්නට සිදුරා. කොහොම වෙලා හරි අද ආපහු අධිකරණ ජනාධිපතිතුමා තරත් ජයමාන්න මැතිතුමා පත් කරලා තියෙනවා. තරත් ජයමාන්න මැතිතුමා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. අධ්‍යක්ෂින් බහුල දැනුමෙන් අනුන දක්ෂ නිලධාරී අධිකරණයේදී දක්ෂකම් පෙන්නපු ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ දක්ෂකම් පෙන්නපු අධිකරණයේ තුලත් ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවත් රට තුලත් හොඳ නමක් නොකැලල් නමක් පවත්වා ගත්ත නිලධාරියෙක් කියන එක මම පෞද්ගලිකවම සඳහන් කරන්නට කැමති ගරු සභාපතිතුමනි. නම් එතුමට මේ කාර්යභාරය දිල්රුක්ෂි ඩයිස් මැතිනියටත් වඩා තව තවත් ශක්තිමත්ව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් නිලධාරීන් වැඩ කරද්දී නිලධාරීන්ට වැටුප් දිය යුතුයි, දීමනා දිය යුතුයි, ඔවුන්ගේ නිල නිවාස දිය යුතුයි, ඔවුන්ට වාහන ලබා දිය යුතුයි, අනෙකුත් පහසුකම් ලබා දිය යුතුයි. එවැනි පහසුකම් ලබා නොදෙනකොට තමයි අල්ලසත් දූෂණයට එක පැත්තකින් යොමු වෙන්නේ. ඒ වගේ අර දුෂ්කරතන ඉඳගෙන ඒ දුෂ්කර ක්‍රියාවේ ඉඳගෙන තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ නැහැ. සිත් ගන්නා සුළු වැටුපක්, ඒකට අවශ්‍ය දීමනාවන් සහ පහසුකම් සලසා දීම රජයක වගකීමක්. ඒ අනුව තමයි කැබිනට් මණ්ඩලය ඒ තීන්දුව අරගෙන අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි මේ පිළිබඳව කාරණාව සිදු කළ යුතු කාරණයක් විදිහට අපි දකිනවා. කරු සභාපතිතුමනි, මේ රටේ අල්ලසර දූෂණයට විරුද්ධව අපි හැමතිස්සෙම කතා කරනවා. හැබැයි බහුතරයක් තැන්වල දැන් සිදුවෙන්නේ අල්ලස දූෂණයමයි. ගිය තැන අවස්ථාවක් ලැබුණ තැන අනිකා පැත්තකට දාලා ඉවරලා කොහොමරි හම්බ කර ගැනීමට උපක්‍රමයක් තමයි බොහෝ විට බලන්නේ ගරු සභාපතිතුමනි. ඉතින් අපේ රටේ සිදුවන මහා පරිමාණ ව්‍යාපෘති සිදුවෙනකොට ඒ ව්‍යාපෘති වලදී බොහෝ විට සිද්ධ වෙන කාරණයක් තමයි මේ වංචාව දූෂණය. මෑත භාගයේ රටේම ආන්දෝලනයට ලක් වෙලා තියෙන කාරණයක් තමයි බණ්ඩාරවෙල සිද්ධිය. අපි නුවරඑළියට බණ්ඩාරවෙලට මිනිහෙකුට විවේකයක් ගන්න, නිදහසේ ජීවත් වෙන්න, සතුටින් ගත කරන්නට සැපක් ගන්න යන්න කියලා කියන්නේ බණ්ඩාරවෙලට නුවරඑළියට. හැබැයි එවැනි සැපක් ගන්න යන්න කියන බණ්ඩාරවෙල අද දුකක් විඳින තැනකට පත් වෙලා තියෙනවා. ඒකේ ඉපදිච්ච මිනිස්සු ජීවත් වෙන මිනිස්සු. ඇයි මේ තත්ත්වයට පත් වුනේ? පම්පේ පිළිබඳ කෙටි සඳහන් කරන්න කැමති ගරු සභාපතිතුමනි, උමාඔය ව්‍යාපෘතිය 1989 අවුරුද්දේ ඉඳලා සැලසුම් කරපු කාර්යයක්. එදා කිරිදිඔය ව්‍යාපෘතිය සිදු කරද්දී ඔබතුමාගේ පැත්තේ ඒක සිදු කිරීමට ඇවිල්ලා හිටියේ ජපන් ජාතිකයෝ. මේ ජපන් විශේෂඥයන් එදා සඳහන් කරේ මිල ගණන් නොතකා මේ ව්‍යාපෘතිය සිද්ධ කරන්න සිද්ධ කරලා ඉවරලා උමාවේ ව්‍යාපෘතිය අවසන් කරලා මොන්රාගල්ට හම්බන්තොටට ජලය අරගෙන යන්න, ඒකේ මිල ගණන් වලට වඩා ජනතාවට ලැබෙනා වූ ප්‍රතිලාභේ වටිනවා කියන එක ජපන් විශේෂඥයන් අපේ රජයට දීලා තිබුණා, ලංකා ආණ්ඩුවට දීලා තිබුණා උපදෙසයි. ඒ අනුව මේ ව්‍යාපෘතිය පිළිබඳව කටයුතු කරන්නට පියවර ගත්තා. 2001 වර්ෂයේ වෙනකොට මේකේ ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් වුණා. මේ ව්‍යාපෘති වාර්තාව ව්‍යාපෘතිය පිළිබඳව අධ්‍යයනය කරන්නට බාර දුන්නේ කැනේඩියන් ඉන්ටර්නැෂනල් ඩෙවලප්මන්ට් ඒජන්සි කියන ආයතනයට, කැනේඩියන් රජය. ඒ කැනේඩියන් ඩෙවලප්මන්ට් කැනේඩියන් ඉන්ටර්නැෂනල් ඩෙවලප්මන්ට් ඒජන්සිස් කියන ආයතනය මේ පිළිබඳව සක්‍රියතා අධ්‍යයනයක් සිදු කරා. මේ සක්‍රියතා අධ්‍යයනය සිදු කරලා 2001 ජනවාරි මාසේ 28 වෙනිදා ගරු සභාපතිතුමනි මේ වාර්තාව පිළිගන්නවා විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත. එවකට වාරිමාර්ග කටයුත්ත භාරව තිබුණේ විදුලි බල බලශක්ති අමාත්‍යාංශයට. ඒ නිසා තමයි වාරිමාර්ග විදුලි බල බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත මේ වාර්තාව ඉදිරිපත් කරේ. මේ වාර්තාව අත්සන් කරේ ව්‍යාපෘති කළමනාකාරතුම ඉංජිනේරු මහත්මයෙක් සීජේ හැන්සන් මහත්මයා. මේ වාර්තාව අනුව ගරු සභාපතිතුමනි, මේ සමස්ත ව්‍යාපෘතිය සඳහා වියදම $160,000,000. මේ ව්‍යාපෘති වාර්තාව බහුකාර්ය ව්‍යාපෘතියක්. මේකෙදිත් ඔබතුමාලා ජීවත් වෙන මොන්රාගල දිස්ත්‍රික්කයේ වැල්ලවායට ජලය ගෙනියාම, ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයට ජලය ගෙනියාම, ඒ වගේම විදුලිය උත්පාදනය, මේ සියලු කාරණා සිදු කිරීම සඳහා තමයි මේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ වාර්තාව අනුව මම කිව්වා නිම කිරීම සඳහා $160,000,000. මම මේක සභාගත කරනවා දැන ගැනීමට අනිත් අයගේ. ඊට පස්සේ ගරු සභාපතිතුමනි, මේ $160,000,000 සකස් කරන්න කරන කියන්න ලෑස්ති කරපු උමාවියේ ව්‍යාපෘතිය පසුකාලීනව 2008 විතර වෙනකොට ඩොලර් මිලියන 300 දක්වා හිලට නැග්ගා. ඉතින් වාරි බාරක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එවකට රුපියල් අගයත් ඒ වගේම මේක වාරි මාර්ග දෙපාර්තමේන්තුව සම්බන්ධල ශ්‍රී ලංකා ආණ්ඩුව සම්බන්ධයලා කිරීම සඳහා වාරි මාර්ග දෙපාර්තමේන්තුව අවසන් යුගයේදී ඩොලර් මිලියන 300ට එකඟතාවයකට ඇවිල්ලා තුනා. හැබැයි තව ටිකක් ඉදිරියට යනකොට මේ සඳහා පසුගිය රජයත් ඒ වගේම ඉරාන රජයත් එකට එක්කාසු වුණා. ඉරානයේ ජනාධිපති අහමඩ් නජාඩින් මහත්මයාත් ශ්‍රී ලංකා ජනාධිපති ඒ අවස්ථාවේ හිටපු මහින්ද රාජපක්ෂ මහත්මයාත් දෙන්නා එක්කාසු වෙලා මේකට ගිවිසුමකට ගියා. මේ ගිවිසුමකට යනකොට මේ උමාවි ව්‍යාපෘතිය ඩොලර් මිලියන 160 ඉඳලා ගරු සභාපතිතුමනි 548 දක්වා ඇත්තමේන්තුවට ඉහළ ගියා. ඩොලර් මිලියන 160 ඉඳලා 548 දක්වා ඉහළට නැග්ගා. මේ 548 දක්වා ඉහළට නැංගනකොට වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේකට විරුද්ධ වුණා. එකඟ වුණේ නැහැ. ඒ වෙලාවේ හිටියේ ADS ගුණවර්ධන කියලා මහත්මෙක්. ඔය ඔබතුමාලාගේ ප්‍රදේශයේ තියෙන මව්වාර ඒ වගේම කිරින්දිඔය ව්‍යාපෘති සිද්ධ කරේ මේ ADS ගුණවර්ධන කියන ඉංජිනේරු මහත්මයා, එහෙම නැත්නම් අමාත්‍යාංශ ලේකම්තුමා, දක්ෂ කෙනෙක්. පරාක්‍රම සමුද්‍රය පොළොන්නරුවේ කඩාගෙන යන වෙලාවේ දැවන්ත විනාශයක් වෙන වෙලාවේ තමන් ඉදිරියට ගිහිල්ලා ඉවරලා ඒ විනාශයෙන් පොළොන්නරුව බේරාගන්න, ප්‍රදේශය බේරාගන්න, පරාක්‍රම සමුද්‍රය බේරාගන්න වැඩකටයුතු කරපේ මේ ADS ගුණවර්ධන කියන ලේකම්තුමා, අමාත්‍යාංශ ලේකම්තුමා නැත්නම් ඉංජිනේරු මහත්මයා. ඒක තමයි. එතකොට මේ ADS ගුණවර්ධන මහත්මයා නිලධාරියෙක් වශයෙන් දක්ෂ නිලධාරියෙක්, දැනුමතිය නිලධාරියෙක්, කාර්යක්ෂම නිලධාරියෙක්. ඒ වගේම තමන් කරන්න යන කාර්ය සඳහා කැපයලා වැඩ කරේ. දැන් ඔය මං කියපු ඔය මව්වාර ව්‍යාපෘතිය, කිරින්දිය ව්‍යාපෘතිය කරද්දී අර සභාපතිතුමනි ඒ ව්‍යාපෘති සඳහා රජයේ ඇස්තමේන්තු මුදලෙන් 3/1 වියදම් කරලා තිබුණේ අනුර දිසා නායක මන්ත්‍රීතුමනි මේ ව්‍යාපෘති සඳහා 3/2 මුදල් ඉතුරු කරලා තිබුණා. ඒ අනුව මේ ADS ගුණවර්ධන මහත්මයා එදා මේ ව්‍යාපෘතියේ මේ ඩොලර් මිලියන 548 මේක වැඩි කරනකොට මේගොල්ලෝ මේකට එකඟුන්නේ නැහැ, විරුද්ධ වුණා. මේකට විරුද්ධ වෙලා මේ අවසානයේ මේක මත ගැටුමක් ඇති වුණා අමාත්‍යාංශයත් ඒ වගේ රජයත් එක්ක. ඉන් අනතුරුව නමුත් අහමද් නජාදිත් ජනාධිපතිවරයා එනකොට මෙතන දැන් එතුමත් එක්ක ගිවිසුම අත්සන් කරන්නට දාගෙන තිබුණා. ඒ අනුව ගිවිසුම අත්සන් කරේ, හිස් ගිවිසුමක් අත්සන් කරේ, මේ ඇස්තමේන්තු රහිත ගිවිසුමක් අත්සන් කරේ. හැබැයි ඒ වෙලාවේ සටහනක් තිබ්බා මේ අමාත්‍යාංශ ලේකම්වරයා ඇස්තමේන්තුව සාධාරණ ඇස්තමේන්තුවක් නම් තමයි ඒගොල්ලෝ මේකට එකඟ වෙන්නේ කියලා. අවසානයේදී මේ தත්ත්වයේ උඩ මේ ගුණවර්ධන මහත්මයා අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් ඉල්ලාස් වෙලා ගියා යන්න. ඊට පස්සේ අයිවන් කියලා මහත්මේ වාරි මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට පත් කරගත්තා. එතකොට හිටියේ චමල් රාජපක්ෂ මහත්මයා අමාත්‍ය වාරි මාර්ග ඇමතිවරයා විදිහට, රටේ ජනාධිපතිවරයා විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයා, මල්ලි අයියායි දෙන්නා හිටියා, අහමඩ් නජාඩින් අයියත් එක්ක එකතු වෙලා ඉවරලා ඩොලර් මිලියන 548කට ගිවිසුම අත්සන් කරා. උමා ආවි ව්‍යාපෘති සඳහා
තව විනාඩියක් ඔබතුමාට තියෙන.
මේකට වැඩිපුර දුන්නත් කමන්නේ. එහෙම කරලා තමයි මේ ගිවිසුම ගැවේ. දැන් ඩොලර් මිලියන 248ක් වැඩිපුර තමයි ගරු සභාපතිතුමනි මේ ව්‍යාපෘතිය සඳහා මේ ගිවිසුම අත්සන් කරේ. දැන් මේ ඇතිලා තියෙන තත්ත්වය බලන්න. එහෙම ගිවිසුම් ගහලා ඉවරලා අද මුළු මේ බණ්ඩාරවිලම විනාශයක් කරලා තියෙනවා. මේ වෙනකොට බණ්ඩාරවිල නිවාස 1900කට, ඒ වගේම වගාවන්දි මිලියන 367ක්, ඒ වගේම ජල ව්‍යාපෘති තුනකට මිලියන 351ක්, තව පවුල් 2400කට ජල සම්බන්ධතා නොමිලේ ලබා දීමක්, ඒ වගේම බියලි සලාකේ ලබා දෙන්න, මේ වගේ විවිධ දේවල් ජනතාවට ලබා දෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ ව්‍යාපෘතිය තියෙන අක්‍රමතාව. මේ ව්‍යාපෘතිය සඳහා 2012 අප්‍රේල් මාසේ 12 වෙනිදා සක්‍යතා අධ්‍යයන සිදු කරපු සක්‍යතා අධ්‍යයන පාරිසරික වාර්තාව කර සභාපතිවනි පිටු 400 ගණනකින් සමන්විත පාරිසරික වාර්තා මන්ත්‍රතු තියෙනවා. මේ පාරිසරික වාර්තාව අසංගරේ එවකට හිටපු පරිසර අධිකාරී සභාපති චරිත හේරත් අප්‍රේල් මාසේ 12 වෙනිදා සිංහල අවුරුද්දට පෙර දවසේ රජේ නිවාඩු දවසේ මේ කරේ. මේ පරිසර වාර්තාවට කලින් පරිසර අධිකාරිය උදවිය, මධ්‍යම පරිසර අධිකාරිය උදවිය ගියා උමාවේට බණ්ඩාරවලට ගිහිල්ලා පරීක්ෂණ පැවැත්තුවා. කරුණු 24ක් අනුව මේ සක්‍යතා අධ්‍යයනය මේක අසාර්ථක, මේකේ නුසුදුසුකම් පිළිබඳව උන් හෙළිදරව් කරා. ඒකට ගත යුතු විකල්ප කිව්වා.
පරිසර අධ්‍යන වාර්තාව සකස්කිරීම සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලට ලබා දෙනු ලැබුවේ කවුරුන් විසින්ද? සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් මා දන්නා විදිහට එහි පරිසරය පිළිබඳ විෂයක් ඉගැන්වෙන්නේ නැහැ. එහි භූගර්භ විද්‍යාව පිළිබඳ සබ්ජෙක්ට් එකක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ නැහැ. එසේ තිබියදී මීට පෙරනංගරු සභාපතිතුම පේරාදෙණිය විශ්වවිද්‍යාලය මොරටු විශ්වවිද්‍යාලය වගේ තමයි වැඩිපුර සම්බන්ධ වෙලා තිබුණේ. මේකේ පරිසර මේක ඇගෙයින් වාර්තාව අධ්‍යන මේ සක්කිත අධ්‍යන වාර්තාව සකස් කරේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
ඔව් මේක නේ පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයට බාර දුන්නා වගේ වැඩ කරලා තියෙන්නේ. වෙන වෙනදා ඔබතුමා කිව්වාගේ මොරටුව එහෙම නැත්තම් පේරාදෙණිය වගේ විශ්වවිද්‍යාලවල මෙයන් සක්කිත අධ්‍යන කරන්න. නමුත් මේක කරේ මහාචාර්ය සුවර්ණා පීසිරි ඒ වගේම මහාචාර්ය නන්දලාල් ඒ වගේම උමන් විශේෂඥ අතුකෝරල කියන උදවිය තමයි මේ විමර්ශනය කරේ මේ සක්‍රීය අධ්‍යයනය කරේ මේක අර දිය යුතු තැනට නෙමෙයි කළ යුතු වැඩේ දැනුමක් තියෙන උදවියට ඒ සම්බන්ධ නිපුණතාවයක් තියෙන උදවියට නෙමෙයි අත වශයෙන් මොරටු විශ්වවිද්‍යාලයෙන් කළ යුතු කාර්යයක් දීලා තියෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉතින් මේ අන්දමට තමයි සක්‍රීය අධ්‍යයනය සිදු කරේ එවැනි සක්‍රීය අධ්‍යයනයක් අර චරිත හේරත් සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඉස්සරලා දවසේ නිවාඩු දවසේ උදේ ඇවිල්ලා කාර්යාලය ඇරලා මේ වර්තාව දුන්නේ මේ බලපෑම මත තර්ජන මත මෙකරේ ඩොලර් මිලියන 248ක් ගසා කෑම සඳහා හොරා කෑම සඳහා ගත උපක්‍රමයක් මේ උමාවිය ව්‍යාපදේ ඒ තුල අද බණ්ඩාරවෙල මිනිසු අපා දුක් විඳින මිනිසුන් බවට මරබියේ ජීවත් වෙන මිනිසුන් බවට පත් වෙලා තියෙනවා ගරු සභාපතිනි මට මේ කාරණේ කියලා මම අවසන් කරන්නම් නිසංකමල්ල රජතුමා ශ්‍රීපාදස්ථානයේ දිවාගුහාවේ තන තියෙන සෙල්ලිපිය නිසංකමල් රජතුමාගේ රජ දවසේ සකස් කරන ලද සෙල්ලිපියක් ඒ සෙල්ලිපියේ තියෙන්නේ රජයේ දේපල ජනතා දේපල ගසා කන වුන් බල්ලම් බලලුම් බවට වශයෙන් ඉපදිනවා කියලා ඊළඟ ආත්මේ එහෙමනම් මේ ඩොලර් මිලියන 248 ගසා කාපු වුන් බල්ල බලලු වෙලා ඊළඟ ආත්මේ ඉපදින එක තියා මේ මේ බණ්ඩාරවෙල මිනිසුන්ට බලන් ඉන්නයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ කියන කියමින් මම කියන්න බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි